ප්‍රධාන වැඩ කටයුතු අදින් නායපත්‍රයේ විෂයාංක 1 සිට 4 දක්වා 1990 සුවසැරිය පදනම කෙටින්පත් දෙවෙනි වැඩ කෙවීම 2 සුරාබදු ආඥාපන චර්යාවේ නිවේදන 2ක් අනුමත කිරීමට 3 ආනයන හා අපනයන පාලන පනති යටතේ නියෝග අනුමත කිරීමට මම ගරු සභාව දැනුවත් කිරීමට කැමැති අද විවාදයට ගැමි නියමිත නායපත්‍රය අංක 1 සිට 4 දක්වූ විෂයන් අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවල සරකා බලා එකී කාරක සභාවල වාර්තා පිළිවෙලින් 2018 ජූනි මාසයේ 21 වෙනි දින 2018 ජූනි මාසයේ 7 වෙනි දින 2018 ජූනි මාසයේ 20 වෙනි දින සහ 2018 මේ මාසයේ 25 වෙනි යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කැති අද බවටත් දැනුම් දීමට කැමැත්තෙමි. සභාවකන්ද
හයි
හයි ડોક્ટર હર્ષડ સિલ્વા
ઓનરેબલ સ્પીકર අද කතානායකතුමනේ මගේ පාර්ලිමේන්තු ජීවිතයේ සතුටටම පත් වෙන්න පුළුවන් දවසක්. ඒකට හේතුව තමයි අපි අමාත්‍යාංශය යටතේ අපි 19.90 සුවසැරිය පනත අද ඉදිරිපත් කරනවා. මේ පනතේ පදනම අපේ පරමාර්ථය තමයි 19.90 සුවසැරිය කියලා පදනමක් ස්ථාපනය කරනවා. ඒකෙන් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කතානායකතුමනේ? අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඕනෑම තැනැත්තෙකුට පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවා සහ හදිසි ප්‍රතිචාර සේවා නොමිලේ සැපීම. මම දන්නේ අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ රටට නොතිබිච්ච ඉතාමත්ම වැදගත් සේවාවක් අපේ ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන්න අද මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව ආසන්නම සෞඛ්‍ය සේවා සපයන්නා වෙත තැනැත්තෙකු ළඟා වෙනතුරු ආරක්ෂිත හා සායනික ක්‍රියාකාරී පරිසරයක් තුළ හදිසි සහ කාර්යක්ෂමව පූර්ව රෝහල් ප්‍රතිකාර නොමිලේ සැපීම. අත වශයෙන්ම අද රටේ අපි දන්නවා බොහෝ වෙලාවට රියානතුරු සිද්ධ වෙනවා, ගස්වලින් මිනිස්සු වැටෙනවා. නමුත් ඔවුන්ව ඉස්පිරිතාලයකට හරියාකාරව ගෙනියන්න අපිට සේවාවක් නැහැ. ගොඩක් වෙලාවට ත්‍රිවිල් එලවන පුද්ගලයෝ තමයි උදව් වෙන්නේ. ලොකු කාර්වල යන කට්ටිය ඇක්සිඩන්ට් එකක් දැක්කම සමහරලාට අනිත් පැත්ත බලාගෙන යන තත්ත්වයක් තියෙනවා. නමුත් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වුණා, මෝටර්සයිකලෙන් වැටුණා, කොඳුවැට පේලියට යම්කිසි විදියකට හානියක් නොවන විදියට අපිට ඒ රෝගියාව රෝහලට අරගෙන යන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙච්චර කල් අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් ඔවුන්ගේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙන අතර රාජ්‍ය විසින් මේ 19.90 සුවසැරිය පනත ඉදිරිපත් කරනවා. අපේ සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කරන්න අපිට අද අවස්ථාවක් ලැබෙනවා ගරු කතානායකතුමනි. මේ පනත හරහා මේ රටේ ජීවත් වෙන මිලියන් 21ක් වූ ජනතාවටත් අපේ රටට සංචාරය කරන්න එන ආගන්තුක අමුත්තන්ටත් පිටරටවල් වලින් මෙහි පැමිණිලා ඉන්න සියලු දෙනාටත් මේ සේවාව අපි ලබා දෙනවා. එය නොමිලේ ලබා දෙන්න අපි රජය තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ කතානායකතුමනි සියලුම පහසුකම් සහ උපකරණ සහිත ගිලන් රථයක් සහ හදිසි වෛද්‍ය තාක්ෂණවේදියෙක් හදිසි අවස්ථාව වූ ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දුන්නම කතානායකතුමනි විනාඩි 13ක වැනි කාලයකින් මේ පැමිණෙන ක්‍රමවේදයක් සකස් කරනවා. This is not just an ambulance, honorable speaker. It is it's fully equipped. The prime minister said the other day it's like a micro hospital, shudra rohalak wage. In addition to that, we have emergency medical technicians who will come along to take the patient to hospital. කතානායකතුමනි 19.90 සුවසැරිය හරහා අපි පූර්ව රෝහල් ප්‍රතිකාර අතින් සංවර්ධිත රටක් බවට අදපත් වෙනවා. මම කැමතියි කියන්න අපි තුන්වෙනි ලෝකයේ රටක්, අපි සංවර්ධනය වෙන රටක් කියලා බොහෝ පුද්ගලයෝ කිව්වට මේ පැරාමීටරක ගත්තොත් අපි සංවර්ධිත රටක් බවට මේ හරහා පරිවර්තනය වෙනවා. අත වශයෙන්ම ඉතාමත්ම සන්තෝෂෙන් සතුටෙන් තමයි මම මේ අද මේ කතාව කරන්නේ. Because it is in the Western countries, in America, in Europe and Japan and all these other countries that you call 911 or what have you in whichever the country it is, you will immediately have a pre-hospital care ambulance. In this country, we never had it. And today, from today, actually we've been having it for some time now for certain provinces. I will talk about it later. Namut ada indala sangvardhita rataka tattweta api meharaha පත්වෙනවා ඒ පූර්ව රෝහල් සේවය පැත්තෙන් ගත්තහම. ඇත්ත වශයෙන්ම දැනටමත් අපේ 1990 සේවාව සමහර අංශ වලින් ඇමරිකාවේ 911 ඇම්බියුලන්ස් එකටත් වඩා ඉහළ තත්ත්වයක තියෙනවා කියලා ඔවුන් සංගරාවල සඳහන් කරලා තියෙනවා. 911 සර්විස් එකටත් වඩා ඉහළ තත්ත්වයක තියෙනවා කියලා සමහර මේකේ අංශ. බොහෝ දෙනා දන්නවා කරු කතානායකතුමනි නොයෙකුත් බාධක කම්කටොළු මැද්දේ තමයි අපි මේවා සේවාව පටන් ගත්තේ. සමහරු අපිට නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරා, උද්ඝෝෂණ කරා, මාධ්‍ය සාකච්ඡා පවත්වලා සමහරු කිව්වා මේ 1990 සුවසැරියට ගොඩ වෙන්න එපා කියලා. ඔවුන් කිව්වා ද්වේෂ සහගත කතා. කතානායකතුමා ඔබ දන්නවද මේ ඇම්බියුලන්ස් ටික අපි නවත්තන්න ඉස්සලම තීරණය කළේ ඉස්පිරිතාලවල. ඒ අවස්ථාවේදී සමහරු උද්ඝෝෂණය කළා කිව්වා පැත්ත පළාතේ ගේන්න එපා කියලා මේ 1990 ඉස්පිරිතාලවලට. එදා අපිට බහුතරයක් ජනතාව අපිත් එක්ක හිටියා. අපි පසුබට උනේ නැහැ කතානායකතුමනි. අපි ගත්ත හොඳම තීරණය තමයි අපි තීරණය කරා මේ 1990 සුවසැරිය අපි නවත්තන්නේ පොලිස් ස්ථානවල කියලා. ඒ පොලිස් ස්ථානවල පාක් කරමු කියලා ගත්ත තීරණය තමයි ඇත්තටම හරි තීරණය. මොකද පොලිසියට තමයි ඉස්සෙල්ලම මේ පණිවිඩ ලැබෙන්නේ. ඒ පොලිසිය හරහා අපිට පුළුවන් වෙනවා මේ ගිලන් රට අවශ්‍ය තැනට ගෙනියන්න. අපි 2016 ජූලි මාසේ 29 වෙනිදා තමයි පළාත් දෙකකින් මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. අපේ චමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා එනවා. ඔහුගේ දිස්ත්‍රික්කයේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි අපි ඉස්සලම පටන් ගත්තේ. ඊට පස්සේ අපි මාතරට ගියා. ඊට පස්සේ අපි කළුතරට ගියා. සමාවෙන ගාල්ලට ගියා. ඊට පස්සේ කළුතරට ගියා. ඊපාර ගම්පහට ගියා. ඊට පස්සේ අවසාන වශයෙන් කොළඹට ආවා. Honorable Speaker, I like to give you some statistics of this service thus far. අපි සේවාව පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකොට දුරකථන ඇමතුම් 584,520ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච දුරකථන ඇමතුම් 584,520ම අපි දුරකථන ඇමතුම අපේ බෝඩ් එකට ලැබිලා තප්පර දෙකක් ඇතුලේ ආන්සර් කරලා තියෙනවා. 98.9ක් ටෙලිෆෝන් කෝල් තප්පර දෙකක් ඇතුලේ අපි ආන්සර් කරලා තියෙනවා. අපි ඇම්බියුලන්ස් 88,599ක් දැන් වෙනකොට යවලා තියෙනවා හදිසි අවස්ථාවලදී. එයින් ඇම්බියුලන්ස් 79,944ක් ඉස්පිරිතාලවලට ඒ හදිසි අවස්ථාවලට භාජනය වෙච්ච රෝගීන් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ සියලු දේට ගරු කතානායකතුමනි අපිට ගිහිල්ලා තියෙන්නේ ටෙලිෆෝන් කෝල් එක ආපු වෙලාවේ ඉඳලා ඒ රෝගියාව ගන්න තැනට යනකම් විනාඩි 12යි තප්පර 58යි ගරු කතානායකතුමනි. වැඩිපුරම අපි දත්තානුව වැඩිපුරම තියෙන්නේ වාහන අනතුරු vehicular trauma 117ක්. අනිත් ඒවා තියෙන්නේ non vehicular trauma මේ හදිසි අවස්ථාවල මේ ඉඳ වෙච්ච ඒවා. ඊළඟට තියෙනවා පපු අමාරු cardio vascular 110ක් යනාදී වශයෙන් නොයෙකුත් හදිසි අවස්ථාවලදී අපි ජනතාවට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. කතානායකතුමනි අද වෙනකොට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. අපි පටන් ගත්ත දවස ඉඳන් අපිට ගරහපු කට්ටිය වෙනුවට අද සාමාන්‍ය ජනතාව 1990 සුවසැරියට වන්දනාමාන කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මං ගාව තියෙනවා එක ෆොටෝ එකක් මේ කතානායකතුමනි ගාල්ලේ මිනිස්සෙක් එතන මේ පොඩි වෙළඳාමක් කරන කෙනෙක් යට කරගෙන ගිහිලා තිබුණා බස් එකක්. ඒ අහිංසක මනුස්සයාගේ කකුල් දෙක කැඩලා තිබුණා. ඒ මනුස්සයාව ඉස්පිරිතාලේට ගෙනහිල්ලා ඒ මනුස්සයා හොඳ වුණාම ඒ මනුස්සයා ඇම්බියුලන්ස් එක ඉස්සරහට ඇවිල්ලා ඒ මනුස්සයා වැන්දා. කවුරු හරි ෆොටෝග්‍රාෆ් එකක් අරගෙන මට එවලා තිබුණා. එවැනි තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. අපි ජීවිත 27 දරුවෝ 27ක් බිහි වෙලා තියෙනවා මේ ඇම්බියුලන්ස් එකේ. 27 දෙනෙක්. සමහර අවස්ථාවලදී ඔවුන් ඇවිල්ලා අඬනවා. ඔවුන් කියනවා බලන්න මේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශවල මම එක අවස්ථාවක් දැක්කා ගරු කතානායකතුමනි වාහනේට යන්න බෑ. අපේ ඉමර්ජන්සි මෙඩිකල් ටෙක්නීෂියනුයි පයිලට්ුයි අපි ඩ්‍රයිවර්ට කියන්නේ පයිලට් කියලා කියන්නේ මොවුන් දෙන්න බහැලා ටෝච් එකක් අරගෙන මේ ගෙදරට ගිහිල්ලා එනකම මගදී මේ දරුවා ප්‍රසූත වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා පත්තරවල බොහෝ අවස්ථාවලදී මොවුන් මේ ගැන කතා කරනවා. ඉතින් මං හිතන්නේ ජනතාවට ඉතාමත්ම විශිෂ්ට සේවාවක් මේ 1990 සුවසැරිය මගින් අපිට ලැබෙනවා. මේ සේවාව අපේ ආණ්ඩුව අලුතෙන් හිතලා ප්ලෑන් කරලා මුදල් හොයාගෙන මුලින් පයිලට් කළා. අද මුළු ශ්‍රී ලංකාවටම ලබා දෙන්න තමයි මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපේ රජය විවේචනය කරන සමහරුන්ට මම කියන්න කැමති හොඳ දෙයට හොඳයි කියන්න උත්සාහ කරන්න කියලා. මොකද හැම දෙයකටම විවේචනවලට සීමා කරන්න එපා. මම හිතනවා මේ ආරම්භය ගැන වචන කිහිපයක් ප්‍රකාශ කළ යුතුයි කියලා. මොකද නොයෙකුත් කට්ටිය නොයෙකුත් කතා රටේ පතුරවන්න හදපු නිසා. අත වශයෙන්ම මේ අදහස මට ඇති වුණේ 2000 මම හිතන්නේ 13 අගෝස්තු මාසේ. අපි කුච්චවේලි තිරුකුණාමලෙන් එහා ගිහිල්ලා එනකොට තද වැස්සකට අහු වුණා. I'll speak in English because I want to mention a couple of names. There was heavy rain, sir, and perhaps we were driving a little too fast. And one of the vehicles spun out of control. And this lady, Amina Ali, who had just come to this country, was thrown away 40 feet. She was like a lump on the road. There was no way in which we could find ambulance because she was critically injured. We had to take her to the Kantale hospital, but there was nothing. I recall there was an army camp nearby and those soldiers jumped into a minivan and came to help us. By that time several others got together and it was a struggle to save her life. And I want to mention two names. A good friend of mine, Mr. Geethaka Gunawardana, a lawyer during day, was a makeshift ambulance driver, and his wife, Dr. Ruwani Gunawardana, consultant at Navaloka Hospital currently, was an EMT for the day. It was a many hours journey. We brought her to Colombo, 7 hours, about another 14 hours of surgery by Dr. Sunil Pereira to fix her spinal cord injury, and Amina is today doing perfectly well. Ena tamai garu කතානායකතුමනි අපි මේ මම මේ තීරණය ගත්තේ මම එක පුද්ගලයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ එවකට ලලිත් දිසානායක ගරු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමා මම එතුමාට කතා කරාම එතුමා කිව්වා හර්ස කලබල වෙන්න එපා මම ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරලා තියන්නම් ගාල්ලේ සමා වෙන්න දඹුල්ලේ ඉස්පිරිතාලේ කියලා නමුත් ඒකේ කන්ඩිෂන් එක එතන හිටපු ડોක්ටර් කිව්වා මේකට මාරු කරන්න එපා කියලා නිකම්ම නිකම් වෑන් එක මේ නිකම්ම නිකම් වෑන් එකේ දාගෙන බෙල්ල කැඩෙන්න යන පුද්ගලයෙක් දාගෙන ගියොත් ඊට වඩා ප්‍රශ්නයකට පැටලැවෙයි කියලා. ඒ එතකොට තමයි අපි හිතුවේ කවදා හරි අපිට රජයකට රජයක් ලැබුණොත් මේ කරන්න පළවෙනි දේ තමයි ඇම්බියුලන්ස් එකක් පටන් ගන්න එක කියලා. මූලික සාකච්ඡා ආරම්භුනේ ගරු කතානායකතුමනි 2015 පෙබරවාරි මාසේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ජනාධිපති වර්ණය ඉවර වෙලා මාසෙයි 2015 මාර්තු මාසේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ලංකාවට ආවා. ඉන්දියන් PM wished to provide a grant to Sri Lanka as a token of friendship between the people of India and Sri Lanka. මේකට තමයි මිනිස්සු අපිට නොයෙකුත් ඉන්දියාව ගැන විවේචන කරේ. At that time, Honorable Speaker, they requested the government to provide some possible options as to what they could do. And that is when I asked the Prime Minister of Sri Lanka, our Prime Minister, whether we could request their support to set up this ambulance service. Our Prime Minister agreed and told me, you better speak to him, and if you can get him to agree, then you can get it. The rest is history, Honorable Speaker. The first phase where we went to Hambantota to the other six districts was done through a grant. Make a pradhanayak Indian Rajya visin laba dunne American dollar 7.6 million. Eke satyakkat aaye gewanda avasthawayak na. Eken thamai api patan gatte. Ita passe devana adiyarata for the second phase, the government of India has given us another grant. Nayak nemei navata gewanna onna pradhanayak tyagak hadiyata tawat dollar million 15.2 deela thiyenawa. Etakota dollar million 22කට වඩා අධික ප්‍රමාණයක් ඉන්දියානු ජනතාව මගින් තෑග්ගක් හැටියට දීපු මුදල් වලින් තමයි අපි 19.90 පටන් ගත්තේ. ඒ නිසා it is with this grant support we got the technical help, the technical support of GVK EMRI who's running an ambulance service in India to get started. Honorable sir, I wish to place on record my deepest appreciation to Prime Minister Narendra Modi and the people of India for this wonderful gift that they have given us. The people of Sri Lanka will be ever grateful to you and all those at the Indian Foreign Office for having helped us do this. The former Secretary Jayashankar, particularly the former Indian Ambassador Yash in Sri Lanka, the current High Commissioner Taranjit Singh, Deputy High Commissioner Arindam Bachchi, and the First Secretary Suja Menon need special mention as those who really supported us to make this happen. Honorable Speaker, I found out this is one of the largest grants that India has given outside of support for housing, 50,000 houses in the north, and for the tsunami. So this is something that the people of India's and people of Sri Lanka have really used to build that friendship among our nations. Also, my deepest gratitude goes to Dr. G.V.K. Reddy, Mr. Sanjay Reddy, Mr. Karthi Gajendran, Dr. Krishnam Raju, and Mr. Subodh Satyawala for their assistance in making this happen. E samagama me kartavya sarthaka kara ganeemata sieluma niladarinta mage stutiya pirinamanna kamathi external resources, particularly Mr. Priyanta Ratnayaka, Mr. Samantha Bandara, and also the legal work that was provided to us by Mrs. Ashadi, I'm sorry, I've forgotten the last name. සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමාට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. එතුමා සියලු අවස්ථාවලදී අපිට මේ සහයෝගය ලබා දුන්නා. මොකද සෞඛ්‍ය කිව්වහම රෝහල් මේක පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක්. සමහරු දන්නේ නැහැ. ඇම්බියුලන්ස් මේ රටේ තියෙනවා. ඒ ඇම්බියුලන්ස් තියෙන්නේ ඉස්පිරිතාලෙක ඉඳලා තව ඉස්පිරිතාලෙකට රෝගියෙක්ව අරගෙන යන්න. ඒවට තමයි රජය සෞඛ්‍ය අමාත්‍ය හරහා ඇම්බියුලන්ස් ලබා දීලා තියෙන්නේ. Make him ambulance එකක් නෙමෙයි අපිට හැකියාවක් නැහැ ඉස්පිරිතාලෙක ඉඳලා තව ඉස්පිරිතාලෙකට අරගෙන යන්න. ඒක කළුබෝවිල ඉස්පිරිතාලෙ ඉඳන් මහ රෝහලට අරන් යන්න. ඒක වෙනම කාර්යයක්. මේක පූර්ව රෝහල් ප්‍රතිකාර ඇම්බියුලන්ස් එකක්. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැන ඉඳලා, පපු අමාරුව වෙච්ච තැන ඉඳලා, මොලේ නහරය පුපුරපු වෙලාවේ ඉඳලා ඉස්පිරිතාලෙට, හරි ඉස්පිරිතාලෙට ගෙනියන සේවාවක් පමණයි. එතකොට මේක සෞඛ්‍ය සේවාවත් එක්ක අත වශයෙන්ම වෙනස් ඉස්පිරිතාලට ගියයින් පස්සේ තමයි ඒ සේවාව ලැබෙන්නේ. එතකොට මේක ත්‍රී වීල් එකක දාගෙන යනවද, එහෙමත් නැත්නම් කාගේ හරි යාළුවෙක්ගේ වාහනයක දාගෙන යනවද කියන එදා තිබිච්ච තත්ත්වයට වඩා ඉතාමත්ම යෝග්‍ය අවස්ථාවක් තමයි මේ 19.90 හරහා ලැබෙන්නේ. ඊට අමතරව එවකට හිටපු පාලිත මහීපාල මහත්තුමාට, එවකට හිටපු ලේකම්තුමාට, දැන් ඉන්න ලේකම්තුමාට, දැන් ඉන්න අධ්‍යක්ෂක දෙන්නාලතුමාට අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පළ කරන්න කැමතියි. මට ස්තුති පළ කරන්න ගියොත් එහෙම සිය දෙනෙක්ට මෙතන ස්තුතිය කරන්න ඕන. සිය ගානකට මට ඒක කරන්න වෙලා නැහැ. නමුත් සුවිශේෂ පුද්ගලයෙක් ඉන්නවා ඒ ස්තුතිය මට කළ යුතුමයි. ඒ තමයි දුමින්ද්‍ර රත්නායක මහතා. අපි මේ අදහස වෛද්‍ය මහාචාර්ය අසිතද සිල්ව සමග මුලින්ම සාකච්ඡා කරේ අපි තුන් දෙනා. එදා පටන් අද වෙනකන් අද සිටන් ඉදිරියටත් ගරු කතානායකතුමනි, මෙම බාර දූර වගකීම අතට අරගෙන 100%ක් සාර්ථකත්වයෙන් පත් කරන්න මුල්ලූ ප්‍රමුඛතම පුද්ගලයා හැටියට ඔහුට මගේ කෘතඥතාවය පුද කරන්න කැමති. ඒ සියලු දායකත්වය ගරු කතානායකතුමනි එදා ඉඳන් අදටත් අද ඉඳන් හෙටටත් ලබා දෙන්නේ සම්පූර්ණ ස්වේච්ඡාවෙන් කියලත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති. ඔහුට සියලු ලක්වාසී ජනතාවගේ ගෞරවය අහිමි වෙනවා. ඊට අමතරව දැනට 500ක් විතර ඉන්නවා අපේ කාර්ය මණ්ඩලේ. එවුන්ගේ ඒ කාර්ය මණ්ඩලයේ මෙහෙවන්න අපේ ගාන් චතුරංග මහත්තුමා, DVD ප්‍රසාද් මහත්තුමා, සෝහාන්ද සිල්වා මහත්තුමා ඇතුළු අවුරුද්ද දවසේ, වෙසක් පෝය දවසේ උදේ රෑ පැය 24 වැඩ කරන අපේ කාර්ය මණ්ඩලයට මම හිස නම ආචාර කරන්න කැමති. මම දැක්ක එක අවස්ථාවකදී මේ ගිය අවුරුද්ද සිංහල අවුරුද්ද දවසේ ඒ ප්‍රතිකාර EMT තරුණ කාන්තාවක් වැඩ ඉවර වෙලා ගෙදර යන්න අවස්ථාව. මොකද ලිපපත්තු කර ලිප මොලවන්න තියෙනවා, අවුරුද්ද චාරිත්‍ර ඉෂ්ට කරන්න තියෙනවා. නමුත් දුරකථන ඇමතුමක් ලැබිලා ඒ සියලු අවුරුදු චාරිත්‍ර නවත්තලා අර දරුවේ ප්‍රසූති කරන්න ගිය කතාවක් පත්තරේ තිබුණා. කතා හැමදාම තියෙනවා. මේගොල්ලෝ පැය 24ක් වැඩ කරනවා ෂිෆ්ට් මාර්ගෙන් මේ ජීවිත බේරගන්න. අද මේ පනත සම්මත කරගන්න ඊට කලින් මේ මුල් දවසේ මම කිව්වේ සුනිල් මගේ මිත්‍ර මන්ත්‍රීතුමා, මේක රස්සාවක් කියලා හිතන්න එපා. මේක තමන්ගේ ආගම මොනවා වුණත්, අදහන ආගම මොනවා වුණත් පිනක් හැටියට සලකන්න කියලා. අද වෙනකොට ගමේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. I want to tell you something in lighter vein, honorable speaker. ළඟදි මට මේ ලංකාදීපේ මගුල් මේ යෝජනා එකක පින්තූරයක් කවුද එවලා තිබුණා. අන්න අහගන්නවා මන්ත්‍රීතුමා, මගුල් යෝජනාවේ තියෙනවා මෙහෙම මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි, හරි වැඩ කරන්නේ 19:90 කියලා. බලන්න කොච්චර ලොකු පිළිගැනීමක්ද ගමේ. මගුල් යෝජනාවට දානවා 19:90 වැඩ කරන වෛද්‍ය EMT. මට දාන්න බලන්න, මට නම් මේ තව මගුල් අවශ්‍ය නැහැ. නමුත් මං කියන්නේ එවැනි තත්ත්වයකට අද පිළිගන්නේ ඒකනේ. හරි කසාද වන්දලා දෙන්න කොහෙද වැඩ කරන්නේ, මොකද්ද කරන්නේ කියලා. ඒ தත්වෙට අද සමාජය මේක පිළිගන්න தත්වයකට ඇවිල්ලා. ඔවුන්ගේ සේවය අනර්ගයි, උපරිමයි, extremely excellent service that these people are providing. මගේ කාලය ඉවර වෙන නිසා මම නවත්තන්න ඕනේ. අද මේ පනත සම්මත කරගන්න පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සහයෝගය ලබා දෙන්න කියලා මම සියලුම දෙනාගෙන් ඉල්ලනවා. මින් ඉදිරියට මේ රටේ සියලු පුරවැසියන්ටත්, මං කලින් කිව්වා වගේ අපේ රටට එන සියලුම ආගන්තුකයන්ටත් මේ සේවාව අපි නොමිලේ ලබා දෙනවා. ඒ වගේම උගත් තරුණ තරුණියන් 1800කට අලුතෙන් රැකියා මේ හරහා බිහිවෙන බවත් මතක් කරමින් මේ අවස්ථාව මට ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙමින්, මගේ අතින් පුද්ගලෝ බොහෝ දෙනෙක්ට ස්තුති කරන්න අමතක වුණා. තව එක්කෙනෙක් ඉන්නවා අපේ කාර්යාලයේ අපේ මේ වැඩවලට එහෙට මෙහෙට දුවන්න, මේ එටනි ජෙනරල්ස් එකට යන්න, ලීගල් ඩ්‍රාෆ්ට්මන් එකට යන්න, අපේ අනිතා වර්ෂවිතාන එතුමියටත් මගේ මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් රජයේ ගිලන්රථ රියදුරන්ගේ සංගමයට අපේ ස්තුතිය පළ කරන ඔවුන් විරුද්ධ නොවේ සම්පූර්ණ සහයෝගය ලබා දීලා තියෙනවා. මේක කවුරුත් ගාගන්න අවස්ථාවක් නැහැ. රජයේ ඒ සේවාව එක පැත්තකින් තියෙනවා, මේකත් රජයේ සේවාව අනිත් පැත්තෙන් තියෙනවා. ඒ නිසා බොහොම ස්තුතියි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ඊළඟට සුරාබදු ආඥාපන ජාතේ නිවේදන දෙකක් තියෙනවා. ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා,
Yes, Mr. Speaker, I would like to present two notifications under the excise ordinance. සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය ප්‍රකාරව රාබෝතල් කිරීමේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීම සඳහා 2018 අප්‍රේල් මාසයේ 6 දින ඇති අංක 2065/57 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සුරාබදු නිවේදන අංක 9/2018 පාර්ලිමේන්තු අනුමැති සඳහා මේ සමග ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම සුරාබදු ආඥාපනතේ සංශෝධන පනත් කැටුම්පත සඳහා වූ පාර්ලිමේන්තු විවාදයට එදා අනතුරුව රා බෝතල් කිරීමේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව අඩු කිරීමට අප අමාත්‍යාංශය එකඟ වුණා. බලපත්‍ර ක්‍රමවේදයක අවශ්‍යතාවය එකඟ වීම සමග අදාළ ඒකකයන් ධෛර්යමත් වීම රා බෝතල් කිරීම සඳහා බලපත්‍ර ගාස්තුව අඩු කිරීම මත බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළින් රා බෝතල් කිරීමේ කර්මාන්තය නියාමනය සඳහා මේ තුළින් පහසුකම් ලැබෙනවා. ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී අපි රජයක් හැටියට දේශීය මේ රටේ ආදායම් විධිමත් කරන්නට වැඩි කරන්නට අපි විවිධ ක්‍රියාමාර්ග පසුගිය කාලය තුළ අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ආසියාවේ විශාලතම වක්‍රබදු අදු ඍජුබදු අනුපාතයේ තියෙන රටක් හැටියට හැකිතාක් දුරට වක්‍රබදු බර සාමාන්‍ය ජනතාවගෙන් අවම කිරීම සඳහා අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙනවා. මම මීට පෙරත් මේ ස්ථානයේදී කියලා තියෙන ආකාරයට මේ රටේ අපේ සම්පූර්ණ ආදායමෙන් 82%ක්ම ලැබෙන්නේ වක්‍ර බදු වලින්, එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව ගෙවන බදු වලින්. කොළඹ සුවිසල් මන්දිරයක ඉන්න ඉතාමත්ම පොහොසත් මිනිසයත්, ඒ වගේම තවත් ප්‍රදේශයක කම්කරු රස්සාවක් කරන ඉතාමත්ම අසරණ දුප්පත් මිනිසයත් අද කඩේකට ගියාම වැත්බද්ද හරහා සහ අනිකුත් බදු හරහා ඒ ගෙවන මුදල් වලින් තමයි අපේ ආදායමෙන් 82%ක්ම ලැබෙන්නේ. ඍජු ආදායම් බදු අපි ලබා ගන්නේ 18%ක් විතරයි. මේක ඉතාමත්ම අවාසනාවන්ත පිළිගත නොහැකි තත්ත්වයක්. අනේ ඒ නිසා තමයි ක්‍රමක්‍රමයෙන් වක්‍රබද්ද අඩු කිරීම සඳහා, ක්‍රමක්‍රමයෙන් වැත්බද්ද අඩු කිරීම සඳහා ලබා ගන්නා වූ ඍජුබදු ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕනේ, පුළුල් කරගන්න ඕනේ. වැඩි කරගන්නත් හැමදාම ගෙවන මිනිසුන්ට තලන්නේ නැතුව ගෙවිය යුතු පුද්ගලයන්ට ඉතාමත්ම සාධාරණ නිවැරදි ක්‍රමයක් අපි පසුගිය වසරේ මේ පාර්ලිමේන්තුවේ මේ සභාවෙදිම සම්මත කළා. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා එම නීතිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම සතුටුයි කියන්න, මුළු ලංකාවේම නිදහසෙන් පස්සේ මේ දක්වාම විශේෂයෙන්ම අද මිලියන 22ක් විතර ජනගහනය තියෙන රටක මුළු ඍජු ටැක්ස් ෆයිල් සංඛ්‍යාව, එහෙම නැත්නම් බදුගොනු සංඛ්‍යාව තිබුණේ 104ක් විතර, මිලියන 21ක් ඉන්න රටක. නමුත් අපි පසුගිය අප්‍රේල් මාසේ පළවෙනිදා නව ආදායම් බදු පනත ඉදිරිපත් කිරීමත් සමග බදු ගෙව යුතු ජනතාව විශාල වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තමන්ට ගෙවන්න තියෙන සුළු බද්ධ හෝ ගෙවන්න අද ලිපිගොනු ආරම්භ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අප්‍රේල් පළවෙනිදා සිට පෙරේදා පසුගිය බදාදා වෙනකම් මාස එකමාරක් වගේ, මාස දෙකක් වගේ කාලයක් තුළදී නව ලිපිගොනු 69,000ක් විවෘත කරලා තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. ඇත්ත වශයෙන්ම එක මාසයක් තුළ මේ ලබාගත් ප්‍රගතිය අපි ඉදිරියටත් ඒ ගෙනිච්චොත් ඒ මොමෙන්ටම් එක තියාගත්තොත් ඇත්ත වශයෙන්ම මම හිතනවා අපිට 2020 වර්ෂය වෙනකොට පළවෙනි පියවර හැටියට වැට් බද්ද පවා 100%කින්වත් අඩු කරන්න දැන් තියෙන්නේ 15යි මම පිළිගන්නවා ඒක වැඩි නමුත් අපිට බාර ගන්න තිබුණ රටේ මහා ණය බර නිසා මේව එකපාරට අඩු කරන්න බෑ මේ අවුරුද්දේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවන්නේ මේ අවුරුද්දේ මේ දක්වා ට්‍රිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන 1.9ක් මේ අවුරුද්දේ අපි ණය ගෙවනවා ඒ ණය වලින් 183%ක්ම තියෙන්නේ 2015ට ඉස්සෙල්ලා ලබාගත් ණය බව අපි පෙතෙන්දි කියන්න ඕනේ. ඒ වගේම මේ අවුරුදු දෙකේදී 2019-20 තමයි මේ රටේ අමාරුම ණය ගෙවීමට එකතු වෙලා තියෙන්නේ අර මැචියුරිටි එහෙම නැත්තම් ණය මැචුව වෙනවා ඒ තුලින් බංචින් වෙනවා 2014 12 13 ගත්ත ණය වල මැචියුරිටි එක එක සැරේට එනවා ඒ තුලින් රුපියල් ට්‍රිලියන 4යි කට වැඩි ප්‍රමාණයක් අපිට 19-20 ගෙවන්න වෙනවා. නමුත් එසේ තිබියදිත් අද අපි ණය කළමනාකරණය කළා. ඒ ණයට කරගහලා මේක රාජපක්ෂලාගේ ණය මේක අපේ ණයක් නෙමෙයි කියලා මේක මගහරින්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ ණයත් දැන් ගෙවාගෙන අපි ජනතාවට සහන ලබා දීමේ කටයුත්තත් දිගින් දිගටම කරගෙන ආවා. මේ තරම් නම ණය තියෙද්දී තමුන්නාසයාට මතකයි අපි 2015 පළවෙනි දින 100දිම රජයේ සේවකයන්ගේ වැටුප් වසර ගණනාවකට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ විශාල වශයෙන් වැඩි කරා. එදා අපි අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කරා. අදත් අවුරුදු 3ක් ගිහිල්ලා මම කියනවා ගරු කතානායකතුමනි අද පෙට්‍රල් ඩීසල් ගෑස් මිල අපි වැඩි කරලා තාම එදා තිබුණ මිලට වඩා අඩු. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ අවුරුදු 3ක් ගිහිල්ලත් ඒවායේ තියෙන්නේ සුළු වෙනසක්. මම එදා බැලුවා පරිප්පු මිල අද ගත්තොත් 2014 දෙසැම්බර් මාසේ තිබුණ පරිප්පු මිලට වඩා අද තියෙන පරිප්පු මිල අඩුයි සමහර ඒවා වැඩි වුණත් වැඩි වෙලා තියෙන්නේ රුපියල් 5කින් 6කින්. නමුත් අපිට පාලනය පිළිගන්න ඕනේ පොල් මිල තමයි ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ පාලනය කරගන්න බැරි වුණේ. නමුත් මේ සියලු ප්‍රශ්න එක්ක අනිත් පැත්තෙන් අනිත් සහනත් අපි ලබා දීලා තියෙනවා. ඒකයි මම සන්තෝෂ වෙන්නේ අපේ හර්ෂදි සිල්වා මැතිතුමාගේ අදහසක් අනුව අර ලංකාවට හඳුන්වා දුන්න ඒ ඇම්බියුලන්ස් ක්‍රමය අද සබා නීතිගත වෙනවා. ඒ තුළින් මේ රටට විශාල සේවාවක් වුණා. ඒ විතරක් නෙමේ ඇත්ත වශයෙන්ම පසුගිය කාලේ මොකද්ද මේ ආණ්ඩුව කරේ කියලා අහන අයට මං කියන්න කැමති කවදාවත් කිසිම රජයක් නොදීපු සාන අපි විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය තුළින් ලබා දීලා තියෙනවා. උදාහරණයක් හැටියට අද 2015 පස්සේ හෘද රෝගීන්ගේ ස්ටෙන්ට් වල මිල සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්නේ 7%ක් අය කරන්නේ. ඒ කාලේ මං හිතන්නේ ලක්ෂ කීපයක් වැය කරන්න සිද්ධ වෙනවා මේ ස්ටෙන්ට් ලබා ගන්න. අද හොඳම මාකට් එකේ වෙළඳපොලේ තියෙන හොඳම අක්ෂිකාච නොමිලේ ලබා දෙනවා. මේවත් ජනතාව නොදන්නවා නෙමෙයි නමුත් බොහෝ දෙනා මේවා කතා කරන්නේ නැහැ. ඊට අමතරව තවත් අක්ෂිකාච වර්ග 38ක් මිල නියාමනය කරලා තියෙනවා. රුපියල් 30,000කට අලෙවි වෙන අක්ෂිකාච වල උපරිම මිල අද රුපියල් 8,000. 8,000ට වඩා මේ කරන්න බෑ. පිළිකා රෝගීන් සඳහා රුපියල් 115,000ක් දක්වා ප්‍රතිකාර එදා සීමා කරලා තිබුණා. 115ක ප්‍රතිකාර ලැබුණයින් පස්සේ ඒ තියෙන පිළිකා රෝගීන් හොඳ වෙලා නැත්තම් තවත් කල් යනවා නම් හොඳ වෙන්න තවත් දීර්ඝ වශයෙන් ප්‍රතිකාර කරන්න සිදු වුණා නම් එදා ඒ අහිංසක මිනිසයන්ට සල්ලි හිඟා කන්න සිද්ධ වුණා බැංකුවට ණය වෙන්න සිද්ධ වුණා පොලි මුදලාලිගෙන් සල්ලි වලට ගන්න සිද්ධ වුණා නමුත් අද සියලුම පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඒ කැන්සර් ට්‍රීට්මන්ට් ලබා දෙන්නට අපි පියවර අරගෙන තියෙනවා එවගේම සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරලා මේ වෙනකොට ඖෂධ වර්ග 400ක මිල අඩු වෙලා තියෙනවා අද ෆාමසි එකකට ගිහිල්ලා බලන්න කරුණාකරලා අයිමත් හැරිලා බලන්න එදා තිබුණ මිලත් අද තියෙන මිලත් අතර වෙනස මොකක්ද කියලා මන්නේ මේ විදිහට ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී රජයක් හැටියට අපි මේ මහා බැරෑරුම් ප්‍රශ්න තිබියදිත් ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයමින් ජනතාවට ලබා දිය යුතු සහන අපි ලබා දෙනවා ඒ විතරක් නෙමෙයි අපි එදා ඉදිරිපත් කරපු පනතේ යම් යම් අඩුපාඩු තිබුණා අත වශයෙන්ම අලුත් පනතක් ක්‍රියාත්මක වෙනකොට විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ මොනවද අඩුපාඩු කියලා දැන් අපිටත් පේනවා අප්‍රේල් මාසේ පළවෙනිදා ක්‍රියාත්මක වුණයින් පස්සේ තවත් අඩුපාඩු අපි හඳුනාගෙන තියෙනවා අපි මේ පනත ගෙනාවෙත් සියලු දෙනා එක කතා කළා අපි මේ පනත ගේන්න අපේ ඒකාබද්ධ විපක්ෂයේ නායකතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බන්දුල ගුණවර්ධන මැතිතුමා එක ඒ අයගේ යෝජනා අපේ අමාත්‍යංශයට ඇවිල්ලා දුන්නා ඒවා අපි සලකා බැලලා සමහර ඒවා පිළිගත්තා ජනතා විමුක්ති පෙරමුණේ අදහස් අපි ලබා ගත්තා ඒ වගේම විවිධ ශේෂ්ත්‍රවල අයගේ අදහස් ලබා ගත්තා ඒ වගේම අදත් ඒ අඩුපාඩු පෙන්වුවාම අපි ඒ සාධාරණ ඉල්ලීමක් නම් ඒවා નિවර්ධි කරන්න කටයුතු කළා තියෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ රටේ කලාකරුවන් අපිට කිව්වා ඒ අයගේ රොයල්ටිස් කතරු භාගයටත් මේ අලුත් පනත යටතේ බදු අය කරන්නට අය කරනවායි කියලා ඇත්ත වශයෙන්ම ඒක අපි බලනකොට ඒක ඇත්ත ඒක තිබුණා ප්‍රශ්නයක් අනේ නිසා ගෙවන ලබන කතරු භාග තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 500,000ක උපරිමයකට යටත්ව මාසකට රුපියල් 50,000ක් නොඉක්මන නම් රඳවා ගැනීමේ බද්ධ අය නොකිරීමට අපි දැන් තීන්දු කළා තියෙනවා මාසකට ඒ අයට ලැබෙනවා නම් රොයල්ටිස් රුපියල් 50,000කට වඩා විතරයි ගෙවන්න ඕනේ ඊට වඩා අඩු අයට ගෙවන්න ඕනේ නැහැ ඒ සංශෝධනය අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා ඒ සංශෝධනය කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙනවා අපි ජූලි මාසේ පළවෙනිදා වෙනකොට එම සංශෝධන සියල්ල පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා ඊට අමතරව දැන්ටමත් අපි ඒ ආයතන වලට කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ මේ සංශෝධන සම්මත කර ගන්නකම් උනත් මේ බද්ද අය කරන්න එපයි කියලා ඒ වගේම ගරු කතානායකතුමනි තවත් ළමා ගිනුම් සඳහාත් ප්‍රශ්නයක් තිබුණා මොකද අපිට පෙන්වලා දුන්නා මේ සංශෝධන යටතේ ළමා ගිනුම් වලට 5%ක withholding tax එකක් රඳවා ගැනීමේ බද්දක් අය වෙනවයි කියලා ඇත්ත වශයෙන්ම අපි හොයලා බලනකොට රාජපක්ෂ සමයේ 2%මාරක් දරුවන්ගෙන් අය කරලා තියෙනවා අපි ඒක 5%ට වැඩි කරලා තිබුණා නමුත් ඒ ඉල්ලීම අපි පිළිගත්ත මේක අසාධාරණ දෙයක් කියලා ඒ අනුව අපි දැන් යෝජනා කරලා තියෙනවා ළමා ගිනුම් මේ කියන්නේ අවුරුදු 18ට අඩු දරුවන්ගේ ගිනුම් සියල්ලේටම බදු අය කරන්නේ නැහැ කියලා ඒ සංශෝධනයත් අපි ගේනවා මෙන්න මේ වගේ තවත් සංශෝධන රාශියක් අපි යෝජනා කරා මේ අඟහරුවාදාත් අපි තව සංශෝධනයක් පාර්ලිමේන්තුවේදී කැබිනට් මණ්ඩලයේදී සම්මත කරගත්තා ඒක තමයි අර පෞද්ගලික රෝහල්වල තියෙන චැනලින් බද්ද මොකද ඒකත් අපිට තේරුණා ඇත්ත වශයෙන්ම අද රජයේ රෝහල් වල තියෙන තදබදය නිසා සාමාන්‍ය ජනතාවත් යමක් කමක් විශාල මුදලක් නැති අයත් අද හදිසියකට යන්නේ චැනලින් සර්විස් වලට පෞද්ගලික රෝහල් වලට අනේ නිසා ඒ චැනලින් සර්විස් එවගේම ස්පෙෂලිස්ට් ඒලට ගෙවන ඒ මුදල් සියල් පෞද්ගලික රෝහල් වල ගෙවන කාමරවලට විතරක් අපි තාමත් බදු අය කරන කාමරවලට විතරක්
අරග බාල සූරි මාතාව
ඇතුමනි ඔබතුමා මොකද යෝජනාවක් අයවැයෙන් දාලා එක සිස්ටම් එක කරොත් ගරු ඇමතුමනි ඔබතුමාගේ රෙවෙනියු ටාගට්ස් වලට යන්න බෑ දැන් ගිය අවුරුද්දේ අයවැය දිහා බැලුවත් ඇමතුමනි දැන් ඔබතුමා
ගරු මන්ත්‍රීතුමා
ඒ රෙවෙනියු
මන්ත්‍රීතුමා ටාගට්ස් වලට යන එක මගේ වගකීම ඒක මම බලා ගන්න බය වෙන්න එපා මට ටාගට් එක නෙමෙයි වැඩගත් මම මේ ටාගට් එක ඔබතුමන්ලා වගේ හොඳ හොඳ සල්ලි හොර සල්ලි කළු සල්ලි තියෙන අයව
අපි
වැඩි වැඩියෙන් බදු අරගෙන මම ඒක හොයා ගන්නවා
හොඳයි ඔබතුමා අවසාන දේ අර හැමතිස්සම
හරි අවසාන
have finish
ඒක ටාගට් ගැන ඔබතුමා කලබල වෙන්න එපා ටාගට් ටික අපි බලා ගන්නම් අපිට මේ වෙලාවේ අවශ්‍ය ජනතාවට සහන ලබා දීම මොකද අපේ ආණ්ඩුව තමුන්නාස්දාගේ ආණ්ඩුවට වඩා ජනතාව කෙරෙහි ඉතාමත්ම සංවේදීව බලන්නේ තමුන්නාස්දා මේ හැම එක්කෙනාගේම බදු ගැව්වා බදු ගහපු විදිහත් මම ඕනනම් වෙනම විවාදයක් දෙනවා නම් කියන්නම්
ඇමෙතුමා කියන්නේ
බදු නිදහස් කරපු අයගේ නම් ලයිස්තුවක් දෙන්නම් යාළුවන්ගේ ඥාති හිත මිත්‍රයන්ගේ හෙන්ජයිගලන්ගේ ඒවා කරපු ඔක්කොම ලයිස්තු කියන්නම් ඒ කාලේ මේ ටාගට් ගැන හිතුවේ නැහැ ටාගට් එකක් නැති නිසා තමයි අන්තිමට මුළු රටම මහා ණය කන්දකට යට වෙලා තිබුණේ 2015 නමුත් අපි ඒක නිසා ටාගට් බය වෙන්න එපා
මෙන්න මේ කටයුතු he can take during the debate
yeah he can
you can discuss during the debate
no but තරහ යන්නේ පොඩ්ඩක් ගරු කතානායකතුමනි මේ අවුරුදු 10ක් මේ රට පාලනය කරපු පක්ෂයේ අය අද නිකන් කටයුතු කරන්නේ මේ ඊයේ පෙරේද මැරිලා ඉපදුන බබ්බෝ වගේ
අද අපි වැඩේ
ඔව් නෝකයි මට තරහ යන්නේ නැද්ද මේගොල්ලන් දැන් කතා කරන්නේ මේ මහා සුද්ධවන්තයෝ වගේ මේ රට ඉතාමත්ම ආදර්ශමත්ම පාලනය කරපු මිනිසක් වගේ මේගොල්ලන් තමයි මේ රට විනාශ කරේ. අපි ආයිමත් විනාශ කරන්න ඉඩ තියන්නෙත්
නැහැ.
ඒකත් මං කියනවා. ඒක නිසා කරු කතානායකතුමනි මෙන්න මේ විදිහට අපි වැට්බද්ද කාමරෝල්ට ඇරෙන්න ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මම ඊට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. මං හිතන්නේ මගේ වෙලාව අවසානයි. ඒ නිසා යලි වතාවක් මෙම අවස්ථාව
දැක ඔබතුමා විවාදයේදී ගන්න බෑ තව පනතක් ගේන්නත් තියෙනවා ගරු මන්ත්‍රීතුමා ඒ විවාදයේදී අපි ගමු
හරියට ඇත්ත වශයෙන්ම ඇමතුමා මන්ත්‍රීතුමා ඔබතුමා කියන එක හරියට හරි මම අයවැයෙත් කිව්වේ අපේ රටේ තියෙන පනත් සෑහෙන ප්‍රමාණයක් මේ වික්ටෝරියා රජිනගේ පනත් මේ රටේ කස්ටම්ස් ඕඩිනන්ස් එක මේ තියෙන්නේ 1860 ගණන් වල ඔබතුමා කිව්වාගේ මේ තියෙන එක්සයිස් ඕඩිනන්ස් එක 1912 අධ්‍යාපන පනත ඇත්තම සංශෝධන මුලින් පනත ගේන්නේ 1940 අද ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම මම යටතේ තියෙන දෙපාතු දෙකක් වෙන එක්සයිස් එකයි කස්ටම්ස් එකටයි මේ මොහොත වෙනකොටත් අපි අලුත් 52ක් සංශෝධන නෙමෙයි සම්පූර්ණයෙන්ම අලුත් 52ක් සකස් කරනවා මම බලාපොරොත්තු වෙනවා අපේ ඉලක්කය තියෙන්නේ අත වශයෙන්ම ඊළඟ අයවැය නොවෙම්බර් මාසයට ඉස්සෙල්ලා කෙසේ හෝ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරනවා මම සිතී ඊළඟට ඇත්තේ ආනයනහා අප්‍රේණි පාලන පනති අටතේ නියෝග ගරු සංවාදන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමයිට ප්‍රථමයෙන් අපේ මූලාසනයට ගර නියෝජ්‍ය කාරක සභාපතිතුමා
වැරිසි
Honorable Malik Samaran.
Honorable Chairman, I would like to speak a few words to explain the regulations under the Import and Export Control Act, which was moved by the Honorable Leader of the House a while ago. Sri Lanka is a signatory body to the World Customs Ordinance since 1967, and hence it is obligatory to implement the International Convention on Harmonized Commodity Description and Coding System as per Article 3 of the Convention. The customs tariff and the statistical nomenclatures shall be in conformity with the harmonized system. The harmonized system will be reformed once every 4 years. The Customs Cooperation Council has recommended certain amendments to the existing harmonized codes in 6-digit levels and introduced a 6th amendment to the harmonized system 2012. It is adopted as a new version 2017 to ensure the harmonized system is kept up to date in the light of changes in technology and patterns of international trade. The amendments have been done to cover the agricultural sector, chemical sector, the wood sector, textile sector, base metal sector, machinery sector, transport sector, and a few other sectors. Sri Lanka made amendments to the existing national harmonized system in 8-digit level to comply with the obligations of the WCO. It is required to publish those amendments through the Revenue Protection Order as per Article 3 of the International Convention on Harmonized Commodity Description and Coding System. Honorable Chairman, in this context, the Extraordinary Gazette number 2044/41 dated 9th November 2017 and the Extraordinary Gazette number 2044/40 dated 9th November 2017 have been published covering the above mentioned sectors. However, the unpublished amendments done according to the Revenue Protection Order covering those said sectors will be published through the new Gazette. At the same time, the Sri Lanka standards have been revised to fall in line with the International Electronic Commission, the IEC standards. According to the IEC standards, electric kettles, hot plates, and electric cables standards are revised as mentioned in the below trade. I can table that. Further, standards of toffees, lozenges, hard-boiled sugar confectionery, gelatin-based products, and pectin-based products were cancelled, and it has been replaced by the following two standards, that is, specification for hard candy and specification for soft candy. In addition, new standard has been published to cover instant noodles, which is already covered under specification for pasta products in the previous gazette. Therefore, it is necessary to amend the import and export control regulations, standards and quality control, published in Extraordinary Gazette Notifications number 1844/49, dated 8th January 2014, and number 2032/10, dated 15th August 2017, to include amended HS codes by using the new RPO. Along with the new HS codes introduced in RPO 2017 version, there are 6 Sri Lankan standards which have been revised and included in the new Gazette notification. Honorable Chairman, I can also table that, but these items cover soft candy, hard candy, pasta products such as noodles, instant noodles, macaroni, spaghetti, vermicelli, electric hot plates, electric kettles, and PVC insulated non-armored cables. According to that requirement, the following gazettes, extraordinary gazettes, are repealed. Gazette number 1844/49 of 8th January 2014 and Gazette number 2032/10 dated 15th August 2017. We have also submitted the following cabinet memorandum and gazette notifications. They were presented for the above purpose. I can also submit that, Honorable Chairman. Thank you very much.